සත්ත බොජ්ජංග ධර්මවල ධම්ම විචේ සහ උපේක්ෂා සම්බොජ්ජංගය විස්තර කරලා දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ධම්ම විචේ කියන්නේ විචක්ෂණ නුවණින් යුතුව ධර්මයේ පිළිබඳව විග්‍රහ කර ගැනීම. ඒක නිවනට හේතුකාරක වෙන කොටසක්. ධම්ම විචේ සම්බොජ්ජංගය කිව්වෙත් ඒකයි. බොජ්ජංග කියලා කියන්නේ අවබෝධයට අංගයක් වෙනවා කියන එක. බොජ්ජහංග තමයි බොජ්ජහංග කියන වචනෙන් එන්නේ. අවබෝධය සඳහායි ඒකට හේතු වෙන්නේ. එතකොට ධම්මවිචය කියන්නේ ධර්මයේ පිළිබඳව නැත්නම් ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍යය ආදී වන්නා මේ ධර්මයන් පිළිබඳව විචක්ෂණ නුවණින් දහම් සාකච්ඡා කිරීම, ධර්මයේ මෙනෙහි කිරීම ආදී කටයුතු. එකට සිද්ධ කිරීමේදී සිද්ධ වෙන්නේ මේ නිවනට හේතුකාරක වන්නා වූ ධර්මයේ පිළිබඳව විනිශ්චයක් ලැබෙනවා. ඒ වගේම විචක්ෂණ නුවණින් ධර්මයේ ගැන මෙනෙහි කරනකොට විනිශ්චය කර වහින්න පුළුවන් වෙනවා. පරප්‍රත්‍ය රහිත වෙනවා. අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැති වෙනවා. ඒකයි තියෙන ස්වභාවය. උපේක්ෂා සම්බොජ්ජංගය කියන්නේ යම්කිසි ඇලීමක් ගැටීමක් තියෙනවා නම් ලෝකේ වටිනවා කියලා දෘෂ්ටියක් මුල් කරගත්තාම චන්දරාගයෙන් ලෝකෙට ඇලුම් කරනවා. ඒ චන්දරාගයෙන් ඇලුම් කරන වස්තුව හැම වෙලෙම බාධා පැමිණෙන දෙයක්. පල්ලන්ට අහුවෙච්ච මස් කට්ටක් වාගේ, උගුස්සන්ට අහුවෙච්ච මස් කැටියක් වාගේ, මේ වගේ විවිධ උපමා වලින් පෙන්නනවා. මේ චන්දරාගයේ බැඳෙන ලෝක ස්වභාවයේ හැටි. ඒ පංචකාමයේ හේතුකාරක වෙන කාම ගෝචර වස්තු මේ ලෝකේ හැම තැනම තියෙනවා. ඉන් ඒ වස්තුන්ගෙන් කාමාස්වාද විඳින්න ලෝක සත්වයා හරි කැමති. ඒක එක්කෙනෙකුට සීමා වෙලා නැහැ. ලස්සන දෙයක් තියෙනවා දැක්කොත් ඒක බලන්න එක මිනිස්සෙකුගේ සීමා වෙලක් නැහැ. තව කෙනෙකුටත් බැලිය හැකි. තවත් කෙනෙකුටත් බැලිය හැකි. ඊට පස්සේ ඒ ඇයිට ඒ වස්තුව එකක් තියෙනවා දහසක් බලන්න ඉන්න. චන්දරාගයෙන් ඒකේ බැඳිලා. එතකොට ලොකු පොරයක් එනවා අයිති කරගන්න. ඒකට වටිනාකමක් දෙනවා ඒ පිරිසම. ඊට පස්සේ මම කරගන්න, මගේ කරගන්න උත්සාහ කරනවා. මේ ආකාරයෙන් ඊට ඇලුම් කරනකොට අර සරංකාර ලෝකේ අනික් අයත් ඒක ලේසියෙන් එක්කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. එහෙම පුළුවන් දෙහෙම කරන්න අපිත් ඉන්නවනේ කියලා පොර කලමු. ඒ වාගේ මේක කැඩෙන විදිහේ විනාශ වෙන වස්තුවක්. ඔය චන්දරාගයෙන් බැඳෙන පංචකාම වස්තු වල හැටි. කඩන විදිහේ විනාශ කරන ඒ වගේ ගෝචර වෙන වස්තු. කැඩී විඳී විනාශ වී යන ඒවා. කොච්චර රක්ෂණය කරත් පෝෂණය කරත් වැහැරිලා විනාශයටපත් වෙන දුර්වල වෙන ඒවා. ඒවා ස්වභාවයත් ඒකයි. ඒතර මොකද වෙන්නේ? ඒවා මම කරගන්න, මගේ කරගන්න උත්සාහ කරලා මහ තරගයකට වැහැලා ලෝකේ බලවතුන් හැදිලා ඒවට නීතිමාලා හදා ගන්නවා. ඒ අයගේ වාසියට තමයි හදන්නේ. ඒ මට්ටමේ බලවතුන්ගේ ධනයට, ශ්‍රමයට, බලයට ඒවා ගෝචර කරගන්න ක්‍රමවේදයක් හදාගන්නවා නීති කියලා. ලෝකේ නීති හදන හැටි. එක්තරා පාලන බලයකට යටත් කරගන්නවා ඒවා තමන්ගේ බලපුළුවන්කාරකම්. අපි ඒකට රජය කියනවා. ඉතින් එහෙම හදාගෙන මොකද කරන්නේ? එක පිරිසකට වරප්‍රසාද ලැබෙන්න ක්‍රමයක් සලස්සර ගන්නවා. ඔක්කොටම නිදහස තියෙන හැබැයි සල්ලි වලට. උඹලත් හරි හම්බ කරගෙන ලොකු මිනිස්සු වෙලා මෙයා විදහල්ලා. අන්න එහෙම ක්‍රමවේදයක්. එතකොට මොකද වෙන්නේ? පිරිසක් අසාධාරණයි කියලා කෑ ගහනවා, ගැටෙනවා. වෙහෙස වෙවි හම්බ කරනවා පිරිසක්. නොයෙක් ආකාර අලන්තීතම් හිංගි හිංසා ඇති වෙනවා. මේ ඔක්කොම ගැටුම් පැත්ත. ඇලීමක් මුල් කරගෙන ගැටෙන්න වෙන හැටි. ඇලීමට හේතු වෙන අරමුණකින් අරමුණු කරලා හිත පහල කරපුවාම අපි කියනවා රාග හිත් කියලා. ඒවා ස්වභාවයෙන් දැවෙනවා. මොකද රාග හිත් වලට අරමුණු වෙන වස්තුව අර පංචකාමකට ගෝචර වස්තු නිසා, ඒවා කැඩෙන බිඳෙන විනාශ වෙන වස්තු නිසා හැම වෙලෙම බයින් තැතිගැන්මෙන් ඉන්නවා. කැඩෙයිද බිඳෙයිද විනාශ වෙයිද, අනුන්ට කඩා බිඳ විනාශ කරන්න පුළුවන් දේවල් නිසා ඊර්ෂ්‍යාකාරීව වෛරක්කාරීව පලිගන්නයි, කඩයිද බිඳෙයිද විනාශ කරයිද, ඔය බයිනුත් ඉන්නවා. ඒවා ස්වභාවයෙන් නොයේ ක්ලෙර් හෝගාදී දුක්ඛාතර ගෝචර වෙලා කැඩී බිඳී විනාශ වී යන නිසා, අනේ කැඩී බිඳී විනාශ වී යයිද, අනේ එහෙමනම් වෙන්න එපා දෙයියනේ දෙයි හාමුදුරනේ කියලා පටන් ගන්නවා. ඉතින් දෙයියා යදින්න අර පංචකාම කුණු වස්තු ටික රැක ගන්න. දැන් මේ ආකාරයෙන් ලෝකේ විවිධාකාර මෝහයන් ඇති වෙනවා. ලෝභය මුල් කරගත්තාම ඒකට ගැති වෙලා අවිද්‍යාවෙන් ඇත්ත තේරෙන්නේ නැති නිසා ඒක හරි වටිනවා කියලා අරගෙන ඒ මුල් කරගෙනම ගැටීමට ගෝචරෙන ක්‍රමයක් හැදිලා මුලාවට පත්ත නෙහෙකුත් හැදෙනවා. ඒ නිසා කියනවා ඔකට ඇසුරු වුණාම ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුත් වෙන මානසිකත්වයක් උදා වෙනවා. ඒකට හේතුනේ අර රාගික වස්තුන් කෙරෙහි තියෙන වටිනාකමක් දීම. වටිනාකමක් දෙන්නේ මොකක් නිසාද? ඒවා නිත්‍යයි සුඛයි අත්තයි කියන මේ දෘෂ්ටියට වැහැලා ඉන්නවා. ඒවා ඇති ස්වභාවය දකින්නේ නැහැ, වැහිලා. ඒකට කියනවා අවිද්‍යාව. මෙන්න මේ අවිද්‍යාව කියන ස්වභාවය වැහුනහම අනිත්‍ය දේ නිත්‍යයි කියන විපරිණ විකෘති අදහස ගන්නවා. විපරීත අදහස. දුක්ඛ දේ සුඛයි කියන අදහස ගන්නවා. ඔවර්ගෙන විපල්ලාස නැත්නම් විපර්යාස, මානසික විපර්යාස. අනත්ත දේ අත්තයි කියලා ගන්නවා, අසුභ දේ සුභයි කියලා ගන්නවා. තණ්හාවෙන් ඒවා අල්ලා ගන්නවා. එතකොට දෘෂ්ටියෙන් බැඳෙනවා ඉුවට. ඒ දෘෂ්ටියෙන් බැඳිලා දෘෂ්ටි විපර්යාසයක් ඇති කරනවා. ඒ සංඥාව අත්හැරින්නේ නැහැ. මොකද යථාර්ථය දකින්න නැතුවම මුලා සංඥාවක්මයි එන්නේ. වටිනා දේවල් වටිනා වස්තු කියලා නම් ගොත් තියාගෙන ඒ සංඥාවන්ගෙන් ඒවා ඇසුරු කරන්න පටන් ගන්නවා. මගේ වස්තුව, මගේ අහවල් එක්කන, ඉතින් මගේ ගේදොර ඉඩකඩම්, ඔය හැම වචනයක් පාසාම හැදිලා තියෙන මායා වස්තු, මායා ස්වභාවයන්ගෙන් විවිධාකාර කොටස් එකතු වෙලා ඒවැන් එහෙම හැදිලා තියෙනවා. ඊට පස්සේ ඒ කුරස් සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවා. ඔය ක්‍රමයට ගිහිලා බෙදාගෙන බෙදාගෙන බලනකොට අති සූක්ෂ්ම දැනකන් ගිහිලා මනසෙන් හටගත්ත ගති ලක්ෂණයන්ගෙන් පහළ වෙච්ච తాවකාලික මුලාවක්මයි, මුලාවෙන් පහළ වෙච්ච ප්‍රතිඵලයක්ම බව දකින්න වෙනවා. දැක්කේ නැති කට්ටිය මොකද කරන්නේ? ඇති දේවල් හැටියට අරගෙන ඔය කියන්නා වූ අනිත්‍යෙහි නිත්‍ය සංඥාව, දුක්ඛෙහි සුඛ සංඥාව, අනත්තෙහි අත්ථ සංඥාව, අසුභෙහි සුභ සංඥාව කියන මෙන්න මේ සංඥාවන්ට ගෝචරලා දෘෂ්ටි වශයෙන් බැඳිලා සංඥා චිත්ත වශයෙන් බැඳෙනවා. දැන් මොකද වෙන්නේ? මේක දැනගන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට. එතකොට මේ සැප දුක් දෙක ඇති වෙනකොට ඇලෙනවා ගැටෙනවා නම්, මුලාවට පත් වෙනවා නම්, ඒ හැම එකක්ම වික්ෂිප්ත භාවයට පත් කරන සිත්වල ස්වභාව. ඒ සිතේ ස්වභාවය ඒකමයි. ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා ඒ සිත්වල හැටි. එහෙනම් ඒවැ ස්වභාවය හැමෙලීම වික්ෂිප්තතාවයෙන් යුක්තයි. ඇලෙනවා නම් ගැටෙනවා නම් මධ්‍යස්ථ භාවයක් නැහැ. මොනවා කරන්නද ඉතින් උපන් හින්දා ඉන්නවා කියලා මට්ටමේ ඉන්න බෑ. මොනවා කරන්න ඉතින් ඇහැක් හැදුනා, රූප පේනවා, ඉතින් හොඳේවත් පේනවා, නරකේවත් පේනවා, ඉතින් මොනවා කරන්නද? මට පේනවනේ වැරයක් ඇතිවෑ පෙනෙන්නේ, හරයක් ඇතිවා නෙමෙයි දැන්නේ. ඔක තේරෙන්නේ ඔය ආකාරයෙන් යථාර්ථය දකිනකොට. මධ්‍යස්ථ භාවයක් ඇතිනවා, හිත විසිරිලා යන්නේ නැහැ ඒවා පස්සේ. ඒවා මුල් කරගෙන ඇලින්න ගැටෙන්න මුලා වෙන්න යන්නේ නැතුවම වික්ෂිප්තතාවය නැතිලා අවික්ෂේපය කියලා එකක් ඇති වෙනවා. නොකැලඹුණු බවක්. මෙන්න මේ නොකැලඹුණු බවක් ඇති වුණාම එතන හට ගන්නවා ධානාංගය. සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමජ්ජානං කියන තැන ඒකාග්‍රතාව කියලා චෛතසිකයක් ඇති වෙනවා. ඒකාග්‍රතාවේ නිවන මුල් කරගෙන ඊට අනුකූල වන්නා වූ නිවන අග්‍ර කළ හිත විහිදියෝ කොතනකවත් බැඳිලා නැහැ. මෙන්න මේක තමයි උපරිම ආර්ය විනය උපේක්ෂාව. අන්නේ ආර්ය විනය උපේක්ෂාවක් යම් කිරුර ඇති වෙන නම් ওই ධර්මානුකූලව ඒකට කියනවා උපේක්ෂා සම්බොජ්ජංගේ. ඒවා වැඩෙන්න ඕනේ. අරිහතුන් වහන්සේට පූර්ණ වශයෙන් වැඩිලා ඉවරයි. අනික එක එක මට්ටමේ මට්ටම ටිකෙන් ටික වැඩෙනවා ආර්ය මාර්ගය අනුගමනය කරන අයට. ඉතින් ওই දෙක තේරුම් ගන්න ඕනේ ওই විදිහට.